හනුවර ලුම්බිනි රාජකීය විද්‍යාලයේ මයිලපිටියේ පියදස්සියේ ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස.
තෙරුවන් සරණින් ඔබ සියලු දෙනාට යහපතක් සිදු වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද දවසේදීත් මැදරට ගුරුගෙදර වැඩසටහන යටතේ බුද්ධ ධර්මයේ විෂය සාකච්ඡාව ආරම්භ කරන්නටයි අපි මේ ආකාරයට බලාපොරොත්තු වෙන්නේ. ඉදිරි දින පුරාවටත් ඒ වගේම පසුගිය දින වකවානු තුලත් අප බුද්ධ ධර්මයේ විෂය හා සාපේක්ෂ විෂය කරුණු සමුදායක් සාකච්ඡා කරන්නට යෙදුණා. අද දවසේදී අපි අපේක්ෂා කරන්නේ 10-11 ශ්‍රේණිවල බුද්ධ ධර්මයේ විෂයට අදාළව ඔබේ පෙළපොතේ අන්තර්ගත ධම්මපද දේශනාවන් පිළිබඳව සාකච්ඡාව සිද්ධ කරන්නට. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී අපේ දුවදරුවන් වෙනුවෙන් අනිවාර්ය ප්‍රශ්නයක් සෑම වර්ෂයකදීම නියෝජනය කරන පාඩම් මාලාවක් විදිහට අපි ධම්මපදය පාඩම් දෙක 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණිය හඳුනාගෙන තිබෙනවා. ඉතින් එනිසා අපේ දරුවන්ට බොහොම පහසුවෙන් ලකුණු උපයා ගැනීම වෙනුවෙන් අද දවසේදී මේ පාඩම ඔබට ඉදිරිපත් කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දුවේ පුතේ, ඔබට මතක ඇති අපි ඉකුත් දින දෙකෙහිදී සාකච්ඡා කරන්නට යෙදුණා බෞද්ධ භාවනාව පිළිබඳව 10 ශ්‍රේණියේ ඊළඟ පාඩම චරිත කතා පිළිබඳවයි සටහන් වෙලා තිබෙන්නේ. ඒ ඔබට ඉතා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි පාඩමක් නිසා ඒ පිළිබඳ විශාල අවධානයක් යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එය ඔබට ස්වයං අධ්‍යයනයක් ලෙස සිද්ධ කරන්නට ඉඩ අවකාශ සලසාලමින් අද දවසේදී අපි 10 ශ්‍රේණියේ ඊළඟ පාඩම හැටියට සාකච්ඡා කරන ධම්මපදයේ පිළිබඳව, ඒ වගේම 11 ශ්‍රේණියේ අන්තර්ගත ධම්මපද පාඩම පිළිබඳව මේ පාඩම් දෙකෙහිම සාරාංශයක් ඔබ හා සමග සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මමුලිනුත් සිහිපත් කරපු ආකාරයට අපේ දුවදරුවන්ට විභාග ප්‍රශ්න පත්‍රයේදී අනිවාර්ය ප්‍රශ්නයක්, ඒ වගේම ලකුණු 10කට වඩා වැඩි ප්‍රමාණයක් බුද්ධ ධර්මයේ විෂය වෙනුවෙන් උපයා ගන්නට ශක්‍යතාවක් මේ පාඩම් දෙකෙහි අන්තර්ග්‍රහණය වෙලා තිබෙනවා. ඒ හැරත් අපි පෙර දිනවලදී සාකච්ඡා කරා හා සාපේක්ෂව අපි ජීවිත කතාව අලුතෙන් ලියන්නට, අලුතෙන් ආරම්භ කරන්නට, අලුත් විදිහකට හිතන්නට පූර්විකා සම්පාදනය කරන බොහොම අපූරු පාඩමක් විදිහටයි ධම්මපදයේ පාඩම අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. මා අද දවසේදී ප්‍රවේශය ගන්නට කැමති ධම්මපදයේ මූලාශ්‍ර කතනයේ සම්බන්ධව සාකච්ඡාවක් සිදු කරමින් ඔබට විචාරාත්මක ප්‍රශ්නයකට ප්‍රවේශයක් සම්පාදනය කරගැනීමේදී වේවා, වාර විභාග ප්‍රශ්න පත්‍රයේදී වේවා, මේ ඕනෑම තැනකදී අත්‍යවශ්‍ය ධම්මපදෙහි මූලාශ්‍ර කථනය පිළිබඳව සාකච්ඡාව අපි පළමුවෙන්ම සිද්ධ කරමු. ලෞතරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව ඔබ හොඳාකාරව දන්නවා විවිධ වර්ගීකරණයන්ගෙන් සමන්විතයි. ඒ වර්ගීකරණයන් අතර තියෙන ප්‍රමුඛතම වර්ගීකරණය තමයි අපි හඳුනා ගන්නවා ත්‍රිපිටකය යනුවෙන්. ත්‍රිපිටක වර්ගීකරණය, සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය. අපි දුවදරුවන්ට බොහොම හුරුපුරුදුයි මේ ත්‍රිපිටක වර්ගීකරණය. මොකද හේතුව සංගායනා පාඩමේදී අපි මේ සම්බන්ධව දිගුවක් සාකච්ඡා කරනවා. ඉතින් මේ ත්‍රිපිටක දේශනාව අපි සූත්‍ර පිටකය පිළිබඳව සලකා බැලුවොත් නැවත වතාවක් කොටස් පහකට වර්ගීකරණයට ලක් වෙනවා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය යනුවෙන්. අපි පළවෙනි ධර්ම සංගායනාවට සාපේක්ෂව සාකච්ඡා කරන්නට යෙදෙනවා මේ නිකාය ග්‍රන්ථ පහ සංගීතිකාරක මහරහතන් වහන්සේලා බාණක පරම්පරා යටතේ පවත්වාගෙන ආවා කියලා. දීඝ නිකායත්, මජ්ඣිම නිකායත්, සංයුත්ත නිකායත්, අංගුත්තර නිකායත් ඒ බාණක පරම්පරාවලට බාර දුන්නා. අවසන් නිකාය ග්‍රන්ථය වන කුද්දක නිකාය පොදුවේ සියලු භික්ෂුන් වහන්සේලා විසින් තමන්ගේ ආවර්ජනයේ තබාගත යුතු නිකාය ග්‍රන්ථයක් විදිහට පළවෙනි සංගායනාවේදී සාකච්ඡාවට ලක් වෙනවා. ඉතින් මේ කුද්දක නිකායට අන්තර්ග්‍රහණය වෙලා තියෙන්නේ අර දීඝ නිකායටත්, මජ්ඣිම නිකායටත්, සංයුත්ත නිකායටත්, අංගුත්තර නිකායටත් අයත් නොවුණු ඉතුරු සූත්‍ර දේශනාවන්. එතකොට එතෙන්දී අපි සාකච්ඡා කරනවා මේ දිගුවක් සාකච්ඡා කරන කාලේ මදි නිසා මා ඔබට ඉතා සංක්ෂිප්තව මතක් කරන්න කැමති දීඝ නිකායට දිග සූත්‍ර දේශනාවන් අන්තර්ග්‍රහණය කරා. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනාවන් මජ්ඣිම නිකායට අන්තර්ග්‍රහණය කරා. ඒ වගේම අංගුත්තර නිකායේදී අපි සාකච්ඡා කරන්නේ සංඛ්‍යාත්මක දේශනාවන්, ඒකක නිපාතේ, දුක නිපාතේ, තික නිපාතේ මේ ආදී වශයෙන් සංඛ්‍යාත්මක දේශනාවන්. සංයුත්ත නිකායේදී ගද්‍ය පද්‍ය මිශ්‍ර ආකෘතියකට දකින්නට අපිට හම්බ වෙනවා. ඒ වගේම මේ කොටස් හතරට අයත් නොවන කොටස් ටික තමයි කුද්දක නිකායේ අන්තර්ග්‍රහණය වෙලා තියෙන්නේ. ඉතින් කුද්දක නිකායේ කොටස් 15ක් තියෙනවා. මේ 15 වෙන් එක කොටසක් තමයි ධම්මපදයේ කියලා කියන්නේ. මා නැවත වතාවක් ඔබේ සංකල්ප සිටියම මම නැවත නැවත මතක් කරන්නට අපේක්ෂා කරන්නේ නැහැ. ඔබ අද දවසේ සංකල්ප සිටියේ මේ මාතෘකාව ධම්මපදය. අපි ධම්මපදයේ මූලාශ්‍රය සම්බන්ධව සාකච්ඡා කරගෙන ආවේ. අපි ඊතා ඉක්මනින් එහි සාරාංශයක් සාකච්ඡා කරගමු. බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාව, ත්‍රිපිටකය, සූත්‍ර විනය අභිධර්මය, ඒ අතරින් සූත්‍ර පිටකයේ කොටස් පහයි. ඒ පහෙන් පස්වැන්න කුද්දක නිකාය, කුද්දක නිකායේ අනුකොටස් 15යි. මේ අනුකොටස් 15න් එකක් තමයි ධම්මපදය කියලා කියන්නේ. ධම්මපදයේ සම්බන්ධව සාකච්ඡා කරද්දී දුවේ පුතේ, අපිට බෞද්ධ සම්ප්‍රදායය ඇතුලේ ධම්මපදයේ වෙනුවෙන් භාවිතා කරන පර්යාය නාමයන්, පර්යාය නාමයක් කියලා කියන්නේ ඒ වෙනුවෙන් පාවිච්චි කරන සමාන නම්, සමාන නම් කිහිපයක් දකින්නට හම්බ වෙනවා. ඒ අතර අපි සාකච්ඡා කරනවා, ඔබේ පෙළ පොතේ අන්තර්ග්‍රහණය වෙලා තියෙනවා, බෞද්ධයාගේ අත්පොත යන අන්වර්ථය ඉතා ප්‍රකටයි. ධම්මපදය බෞද්ධයාගේ අත්පොත යන අන්වර්ථයෙන් ඉතා ප්‍රකටව අපේ ජනී ජනයාගේ හදවත් තුළ තැන්පත් වෙලා තියෙන නාමකරණයක්. ඊට අමතරව හස්තසාර ග්‍රන්ථය, අර අත්පොත කියන නාමාර්ථයම තමයි ඒ තුලත් අන්තර්ගත වෙලා තියෙන නිසා හස්තසාර ග්‍රන්ථයක්. අතේ තබාගෙන පාවිච්චි කරන්න පුළුවන් කියන අර්ථයෙන් තමයි මේ නම් දෙකම අපිට භාවිතයට ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව සාර සංග්‍රහය ලෙසත්, ඒ වගේම ධර්ම සංග්‍රහ කියන මේ අන්වර්ථ නාමයන්ගෙනුත් ඇතැම් තැනකදී ධම්මපදයේ හඳුන්වන ආකෘති අපිට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේකට හේතු කාරණාව තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාවේ සමස්තය සාරයක් හැටියට කැටි කරලා තියෙන නිසා අපි මේ ධම්මපද දේශනාවට සාර සංග්‍රහයක් කියලා කියනවා. ඒ වගේම ජීවිතයේ සම්පාදනය කරගන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගයක් මේකේ ඇතුලේ තියෙන නිසා අපි මේකට ධර්ම සංග්‍රහයක් කියලා කියනවා. ඒ වගේම ජීවිතයේ සකස් කරගන්න අවශ්‍ය කරන ප්‍රතිපත්ති සමුදායක් මේකේ ඇතුලේ අන්තර්ග්‍රහණය වෙලා තියෙන නිසා අපි මේකට කියනවා පටිපදා මග්ග කියලා. එතකොට ඔබට ටිකක් වැඩිපුර ඉගෙන ගන්න අවශ්‍ය කරන නිසා අපි පර්යාය නාමකරණයන් පහක් පිළිබඳව සාකච්ඡා කරා. බෞද්ධයාගේ අත්පොත, හස්තසාර ග්‍රන්ථය, සාර සංග්‍රහය, ධර්ම සංග්‍රහය, ඒ වගේම පටිපදා මග්ග කියන මෙන්න මේ පර්යාය නාමයන්ගෙන් ධම්මපදය හඳුන්වන්නට යෙදෙනවා. ධම්මපදයේ අන්තර්ග්‍රහණය පිළිබඳව සාකච්ඡා කරලා බලද්දී ඔබ ඉතා හොඳින් මේ වෙනකොට දැන හඳුනාගෙන තියෙනවා. මොකද හේතුව 6 7 8 9 ශ්‍රේණිවල සාරාංශයක් තමයි 10 11 ශ්‍රේණිවල ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට ධම්මපදයේ ඇතුළත් ගාථා සංඛ්‍යාව කීයද කියලා ඔබෙන් ප්‍රශ්න කරවුවොත් එහෙම ඔබ හොඳ ආකාරව දන්නවා, ගාථා 423යි. ඒ වගේම මේ ධම්මපදයේ බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාවේ තියෙන සුවිශේෂත්වයක් තමයි පුතේ මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාවට අපි කියනවා විභජ්‍යවාදී දර්ශනයක් කියලා. බෙදලා වෙන් කරලා තියෙන, ග්‍රහණය කරගන්න හරි පහසුයි. එනිසා ධම්මපදයේ ඇතුළෙත් අපිට හම්බ වෙනවා ධම්මපදයේ මේ ගාථාවල අන්තර්ගතයට සාපේක්ෂව වර්ගීකරණයක්. එනිසා අපි කියනවා ධම්මපදයේ වග්ග 26ක් තියෙනවා කියලා. මේ වග්ග නාමකරණයන්ට සාපේක්ෂයි වග්ගයේ ඇතුළේ අන්තර්ගත වෙලා තියෙන දේශනා පාඨයන්. ඒ අනුව ධම්මපදයේ ගාථා 423යි, වග්ග 26යි. ඒ විතරක් නෙවෙයි, ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත ළඟ තබාගෙන පරිශීලනය කරනවා කියන මේ සංකල්පයට එන්න හේතු කාරණා වෙච්ච තවත් සුවිශේෂීම කාරණාවක් තමයි මේ ධම්මපද දේශනාවන්ට අදාළ කරන, ඔබට මතක ඇති සද්ධර්ම රත්නාවලිය ගැන එහෙම සාකච්ඡා කරද්දී ධම්මපද අටුවාවක් පිළිබඳව සාකච්ඡා කරනවනේ. එතකොට මේ ධම්මපද ගාථාවල අන්තර්ග්‍රහණයට අදාළ නිදාන කතා ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කරන මානවයාට බොහොම පහසුවෙන් ධම්මපද දේශනාවන්හි අන්තර්ගතය ග්‍රහණය කර ගැනීමේ අවකාශයක් තියෙනවා. ඒ නිසා ධම්මපදයේ ඇතුලේ නිදාන කතා, මේ ගාථාවන් දේශනා කරන්න හේතු වෙච්ච නිදාන කතා 299ක් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ ටික මතක තියාගන්න, මේවා විභාගයේදී බහුවරණ ප්‍රශ්න විදිහට වෙන්නත් පුළුවන්. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න හැටියට වෙන්නත් පුළුවන්. ඔබට විභාගයේදී මේ දේවල් වලට පිළිතුරු සම්පාදනය කරන්නට සිද්ධ වෙවි. ඉතා ඉක්මනින් නැවත වතාවක් මතක් කරගමු. ධම්මපදයේ අන්තර්ගතය ගාථා 423යි, වග්ග 26යි, නිදාන කතා 299යි. ජීවිතාදර්ශයන් සම්පාදනය කරන සුප්‍රකට ග්‍රන්ථයක් විදිහට බෞද්ධයාගේ පූජනීයත්වයට පත්වෙච්ච ධම්මපදය, මෙහි අන්තර්ග්‍රහණය අපි කියනවා මෙහි ගුණය අකාලිකයි කියලා. ඒ කියලා කියන්නේ දුවේ පුතේ ඔබට පැහැදිලි නැත්නම් බුදුහාමුදුරුව අවුරුදු 2600කට එහා පැත්තේ දේශනා කරන ලද ධම්මපද දේශනාව අතීතයටත් වළංගුයි, වර්තමානයටත් වළංගුයි, ඒ වගේම එය අනාගතයටත් වළංගුයි. ඒ නිසා අපි කියනවා මේ දේශනාව අකාලික දේශනාවක් කියලා. ඔබ ධර්මයේ ගුණ කියද්දි මතකයි නේද? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ. බුදුහාමුදුරන්ගේ හැම දේශනාවක්ම අකාලිකයි. ධම්මපද දේශනාවත් අකාලික වූ දේශනාවක්. ධම්මපදයෙහි තිබෙන සුවිශේෂත්වය නිසා දැනට ලෝකයේ භාෂා ගණනාවකට ධම්මපදේ පරිවර්තනය වෙලා තියෙනවා. එනිසා ඔබට මේ කාරණාවන් ටික සම්පාදනය කරන්නට යෙදුනේ ඔබට ධම්මපදයේ පිළිබඳව විචාරාත්මකව කාරණාවක් පෙළගැස්වීමේදී මෙන්න මේ කියන පූර්විකා ටික සම්පාදනය කරගන්න. එතකොට මෙන්න මේ කියන මූල ප්‍රවේශයන් ටිකත් එක්ක ඔබට ඉතා හොඳ ප්‍රවේශ මාර්ගයක් සම්පාදනය කරගන්නට පුළුවන්. ධම්මපදයේ අපි මේ සාකච්ඡා කරන සාකච්ඡාවට අදාළ කරන ග්‍රන්ථයේ හැඳින්වීමට අදාළව මෙන්න මේ කියන විෂය කාරණාවන් ටික ඔබ මතක තබාගත යුතුයි. මා හිතනවා ඔබට ඉතා පහසුවෙන් මේ ටික වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නට ඇති. එනිසා අපි ඊළඟ ප්‍රවේශයට අපේ කාලයත් එක්ක පුංචි තරඟයක් මේ වෙලාවේදී අපිට කරන්න තියෙන නිසා ඉතා ඉක්මනින් අපි ප්‍රවේශ වෙනවා ඔබේ නිර්දිෂ්ට ගාථා පාඨයන් ටික පිළිබඳව සාකච්ඡා කරන්න. ධම්මපදයේදී ඔබ දන්නවා විභාගයේදී ධම්මපදයට අදාළ කරන ප්‍රශ්නේ සැකසෙන ආකාරය. එනිසා ඔබ මේ ධම්මපද දේශනාවන් පිළිබඳව ගාථාව කටපාඩම් කරගත යුතුයි, අර්ථය සිහි තබා ගත යුතුයි. ඉන් අනතුරුව විචාරාත්මකව කරුණු දැක්වීමේදී මේ ගාථා කීපයක් ඇසුරින් ඔබේ ශිෂ්‍ය ජීවිතයට වෙන්න පුළුවන්, සමාජ ජීවිතයට වෙන්න පුළුවන්, මිනිසුන්ගේ ආකල්පමය වෙනසකට වෙන්න පුළුවන්, මේ දේශනාවන් උපකාරී වන ආකාරය පැහැදිලි කරන්න ඉගෙන ගත යුතුයි. එනිසා ප්‍රධාන වශයෙන්ම මේක ටිකක් ගණන් හැදුවා වගේ ප්‍රශ්නයක්. ඒකට හේතු කාරණාව තමයි පුතේ, දැන් අර්ථය දීලා අර්ථය ඇතුළත් ගාථාව ලියා දක්වන්න. මේ කාරණාව කිව්වහම ඔබට ගාථාවේ අර්ථයට සාපේක්ෂව ගාථා පාඨය මතක් වෙන්න ඕනේ. හරි ගියොත් හරි ගියා. මොකද හේතුව ඊළඟට දෙවැනි ප්‍රශ්නේදී අහන්න පුළුවන් එම ගාථාවේ සරල අර්ථය ලියා දක්වන්න. දැන් ඔබට ගාථාව වැරදුනොත් දෙවැනි ප්‍රශ්නේදී අර්ථය වරදිනවා. ඊළඟට ඒ ඇසුරෙන් ලබා දෙන ජීවිතාදර්ශ පැහැදිලි කරන්න කියලා තුන්වෙනි කොටසත් හැදිලා තිබ්බොත් එහෙම ඔබ පළවෙනියට ලියපු ගාථාව වැරදි නම් අර්ථය වැරදි, ඒ ඇසුරෙන් කරන විචාරෙත් වැරදි. හරි ගියොත් සම්පූර්ණ ලකුණට යන්න පුළුවන්. වැරදුනොත් සමහර වෙලාවට ඔබට සම්පූර්ණ ලකුණම අහිමි වෙන්න පුළුවන්. එනිසා ඔබට ආරාධනා කරනවා ද්වේපුතේ මේ ධම්මපද ගාථා ටික වාචෝද්ග්‍රහණය කරගන්න. පාසල් පද්ධතිය ඇතුලේ බුද්ධ ධර්මයේ ගුරුවරයා විසින් නිතර ඔබට අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට මේ ධම්මපද ගාථාවන් ටික කටපාඩම් කරන්න බොහෝ උනන්දු කරනවා. ඔබට වෙලාවක් නැත්තම් මේක පාඩම් කරන්න මම ඔබට පුංචි ක්‍රමවේදයක් කියන්නම්. ඔබ අනුත්සාහකව නින්දට යන වෙලාවේ පුංචි කොළ කෑල්ලක ඇඳ ළඟ ওই ටික ගහලා තියාගන්න. අනුත්සාහකව පාඩම් කරන්න උත්සාහ කරන්න එපා. නින්ද යනකම් ඒ ටික කියවලා නිදාගන්න. එහෙම නැත්තම් නිදාගන්න කලින් එක සැරයක් මේ ගාථා ටික කියලා නිදාගන්න. ඔබට සමහර විට මා ඊළඟ වැඩසටහනින් සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නටත් පෙරාතුව මේ ගාථා ටික ඉබේම පාඩම් වේවි. පාඩම් කළා නැත්තම් දැනට. ඉතින් ඒ ආරාධනාවත් එක්ක අපි ප්‍රවේශ වෙමු ධම්මපද දේශනාවන් පිළිබඳව. මා ඔබට සිහිපත් කරන්නට යෙදුනා මිනිසුන්ගේ ජීවිත පරිවර්තනය කරන්නට පුළුවන් අපූර්ව දේශනා පාඨයන් ටිකක් මේ තුල අන්තර්ග්‍රහණය වෙලා තියෙනවා. හම්බ වෙන කාලෙත් එක්ක අපි ටිකක් ගනුදෙනුවක් කරමු මේක ඇතුලේ මොනවද අපේ ජීවිතයට පරිවර්තන සාධක හැටියට මේ සාකච්ඡාවේ අන්තර්ගත වෙලා තියෙන කියලා. 10 ශ්‍රේණියේදී සාකච්ඡා කරන පුතේ ධම්මපදයේ ගාථා තුනක්. පළවෙනි ගාථා දෙක බොහොම සරලයි, සාපේක්ෂයි, ඔබට පාඩම් කරගන්න හරි ලේසි. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. එහිම දෙවැන්න සාකච්ඡා කරනවා අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං සෙන්ති චාපාති කීනාව පුරාණානි අනුත්තුනං. සමහර තැනකදී අපිට හිතෙනවා අපේ බුදුහාමුදුරුවෝ අපි කොයි තරම්නම් දුරට අධ්‍යයනය කරලා තියෙනවද කියලා, මේ සමාජයේ කොයි තරම්නම් දුරට අධ්‍යයනය කරලා තියෙනවද කියලා. මේ කොරෝනා වසංගතෙත් එක්ක මේ කතන්දරේ අපිට හොඳට තේරෙනවා. සමහර වෙලාවට රට වහලා කියලා කිව්වහම අපේ මිනිස්සු ගොඩක් වෙලාවට බය වෙනවා. ඒකට හේතුව ඒ අයගේ විල් හිඳිලා. මේ ගාථාව ඇතුලේ කියන්නෙත් ඒකනේ. සුදුසු කාලයේ බ්‍රහ්මචර්යාවේ නොහැසිර අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං. තරුණ කාලේ හොඳට මුදල් ටික හම්බ කරගන්නේ නැතුව කටයුතු කරන කෙනා සෙන්ති චාපාති කීනාව පුරාණානි අනුත්තුනං. සිඳිලා ඉරිතලලා ගියපු විලක් ළඟට වෙලා පශ්චාත්තාපයට පත් වෙන කොස්වාලිහිණියෙක් වගේ පස්තැවීමට ලක් වෙනවා කියලා. මේ අභ්‍යන්තරයේ අන්තර්ගතය හැඟවුණු අර්ථය සිංහල භාෂාවේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න ව්‍යංගාර්ථය කියලා. මේ ව්‍යංගයේ මහ ප්‍රබලයි නෙදුවේ පුතේ. මං කියන්නේ ඔබ මොනවා ඉගෙන ගත්තේ නැතත් කමක් නැහැ. මේ කාරණාව ඔබේ ජීවිතයට අන්තර්ග්‍රහණය කරගන්න. අපේ ජීවිතයත් හරියට විලක් වගේ. මේ විලේ අයිතිකාර කොස්වාලිහිනියා තමයි ඔබ මම. සමහර අයගේ විල් දැක්කහම අපිට හිතෙනවා ඇයි මෙහෙම විල් කියලා. මොකද හේතුව ඒ විල් ඉරිතලලා වතුරත් නෑ, පස්පියුමුත් නෑ, මාළුවෙක්වත් දකින්න හම්බ වෙන්නේ නෑ, ජරාජීර්ණ වෙලා විනාශ වෙලා ගිහිල්ලා. ඒ අසලට වෙලා බොහෝසෙන් බලාගෙන ඉන්නවා අර කොස්වාලිහිනියා වගේ සමහර අය. සමහර උදවියගේ ජීවිත ඒ විදිහේ අපායවල බවට පත් වෙලා තියෙනවා අපි හොඳ ආකාරවම දැකලා තියෙනවා. ඒකට හේතු කාරණාව තමයි මෙහි නිදාන කතාව ඔබට මතකනම් ඉතිහාස කතන්දරයේ සාකච්ඡාවේ ඇතුලේ ඔබට හම්බ වෙනවනේ මහදන සිටුවරයා. මහදන සිටුවරයාගේ තාත්තා මහා ධනස්කන්ධයක උරුමකාරයෙක්. gedara හිටියේ එක දරුවයි. කල්පනා කරනවා උගන්වන්න ඕනේ නැහැ කියලා. කෝටි 40කට වඩා ධනස්කන්ධයක් මුදලින්, වතු පිටි, හරකබාන මේ සියල්ලම ඔහු සතුයි. එනිසා තාත්තා කල්පනා කරනවා පුතාට උගන්වන්න ඕනේ නැහැ කියලා. කසාදෙකුත් බන්දලා දෙනවා දුවේ පුතේ. ඒ වගේම තනි දරුවෙක් ඉන්න පවුලකින් කෝටි 40කට වැඩි ධනයක් එක්ක. එකතු කරලා බලපුවාම කෝටි 80ක් නේ දුවේ පුතේ. අවුරුදු 2600කට එහා පැත්තේ කෝටි 80ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගණන් හදලා බලපුවාම තාත්තා තීරණය කරනවා මුන් දෙන්නටම උගන්වන්න ඕනේ නැහැ කියලා. දෙන්නම ඉගෙන ගන්නේ නැහැ. අම්මයි තාත්තයි මරුණාට පස්සේ මේ මහදන සිටු පුත්‍රයා මේ කෝටි 80ත් වියදම් කරලා නෝනාගේ දීපලත් උකස් තියලා තමන්ගේ දීපලත් උකස් තියලා කරගන්න දෙයක් නැති මහා අසරණෙක් බවට පත්වෙච්ච නිදාන කතාව අපි කියවලා තියෙනවා. ඒ නිසා ජීවිතේ පුළුවන් කාලේ ශක්තිය තියෙන කාලේ ඔබේ මේ ශිෂ්‍ය ජීවිතේ ගත කරන කාල සීමාව ඇතුලේ පුංචි අදිෂ්ඨානයක් තියාගන්න මගේ ජීවිතේ නැමැති විලත් ඒක රකුසෙක් අරක් ගත්ත විලක් වෙන්න ඕනේ නැහැ. අවශ්‍යයට වතුර ටිකක් දෙන්න ඕනේ. අවශ්‍යයට ඒකට රස විඳින්න ඉඩ අවකාශය සම්පාදනය කරලා දෙන්න ඕනේ. හැබැයි අපිට හානියක් නොවන ආකාරයට මේ ජීවිත විල පුරව ගන්න ඕනේ. ඒ නිසා මේකට එන වතුර පාරවල් ටික වැඩි කරගන්න, මේක ඇතුලේ තියෙන අලංකාරය වැඩි දියුණු කරගන්න ඔබේ ශිෂ්‍ය ජීවිතය එක්තරා විදිහක ශක්ති සම්පන්න කාල සීමාවක්. ඒ කාල සීමාව ඔබේ මනසට ආමන්ත්‍රණය කරන්නේ මේ, ඔබේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්නේ මේ, ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ගාථා පාඩ දෙකක් තමයි 10 පන්තියේ පළවෙනි ගාථා දෙක විදිහට මේ පාඩමට එකතු කරලා තියෙන්නේ. පළවෙනි ගාථාවෙන් කිව්වේ අර විදිහට සුදුසු කාලේ භ්‍රමචර්යාවේ හැසිරෙන්නේ නැති, ඒ වගේම ධනෙ උපයාගන්නේ නැති තැනැත්තා සිඳිලා ඉරිතලලා ගියපු විලක් අසලට වෙලා පශ්චාත්තාපයට පත් වෙන කොස්වාලිහිනියෙක් වගේ පසුතැවීමට ලක් වෙනවා කියලා. දෙවනි ගාථාවෙන් කියන්නේ සෙන්ති චාපාති කීනාව පුරාණානි අනුත්තුණා. සෙන්ති චාපාති කීනාව අපේ ජීවිතයත් හරියට දුන්නට තියලා විදපු ඊතලයක් වගේ. සමහර අයගේ අරමුණු විවිධ තැන්වලට ගිහිලා වැටිලා තියෙනවා. සමහර අයට ඉලක්කය හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි අවසානෙට බලනකොට ඊතල ඉවර වෙලා විදලා තියෙන වැරදි ඉලක්කවලට ඔබට තේරෙනවා ඇති සමහර වෙලාවට මේ කාලය ඇතුලේ ඔබ විදින ඊතලත් වදින්නේ වැරදි තැන්වලට කියලා. කොරෝනා කාලය ඇතුලේ සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති මේ නිවාඩුවක් අපිට හම්බ වෙලා තියෙන්නේ කියලා. එනිසා ඔබේ ඊතල වැරදි තැන්වලට දැන් වදිනවා ඇති. අන්තර්ජාලයට, ඒ වගේම විවිධාකාරයේ අන්තර්ජාල ක්‍රීඩාවලට, ඒ වගේම නිකරුණේ කාලය ගත කරන්නට ඔබේ ඊතල දැන් වැරදි තැන්වලට වැටෙනවා ඇති. හැබැයි ප්‍රතිඵල ආපුවම තමයි පුතේ ඔබට පශ්චාත්තාපයට පත් වෙන්න වෙන්නේ. මට පස්සෙන් හිටපු කෙනා මාව ඉස්සර කරලා ගිහිල්ලා. මගේ ඊතල ටික මෙතනට විද්දානම් මං මීට වඩා ප්‍රතිඵලයක් අරගෙන. එනිසා ඔබේ ජීවිත කතාවේ අලුත් පරිච්ඡේදයක් ලියන්න අවශ්‍ය කරන හොඳම කාලෙටයි ඔබ ලඟ වෙමින් ඉන්නේ. එනිසා අපි ඔබට ආරාධනා කරනවා මේ ධම්මපද දේශනාවේ අන්තර්ගත ගාථා දෙක පුළුවන් නම් පාඩම් කරන මේසේ ඉස්සරහා ගහලා තියාගන්න. මගේ ජීවන විලත් කොයි විදිහටද කවදා හරි දවසක මටත් මේ කතන්දරේම ආවර්ජනය කරගන්න වෙයිද කියලා. එනිසා ඔබට පසුතැවිලි නොවෙන්න අවශ්‍ය කරන ජීවන ගමනක් සම්පාදනය කරගන්න. මේ යන ගමනට ඊළඟ ගාථාව ලොකු ශක්තියක් එකතු කරනවා. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති. ඔබේ කීර්තිය මේ ලංකාදරණී තලයේ විතරක් නෙවෙයි සමස්ත ලෝකේ පුරාවටම රැව්පිලි රැව් දෙන්නට අවශ්‍ය කරන උත්තේජන හතක් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. මා ආරාධනා කරනවා ශිෂ්‍ය ජීවිතයක් ගත කරන ඔබ මේ උත්තේජන ටිකත් එක්ක කටයුතු කරන්න. උට්ටානවතෝ හොඳ උත්සාහයකින් කටයුතු කරන්න. අපිට උගන්වව වීර්‍ය පාරමිතාවේදීත් ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. උත්සාහයේ අවස්ථා තුනයි වැඩ හොඳට පටන් ගන්න, වැඩ කරගෙන යන්න, ඒ වගේම කරන වැඩේ නිමාවක් දකින්න. ඔබ අද මේ විනාඩි 30 මේ පාඩමත් එක්ක මගෙත් එක්ක එකතු වුණා නම් මේ විනාඩි 30 එක ඉවර වෙනකොට ඔබ පටන් ගත්ත වැඩේ හරියට ඉවර කරන්න. ධම්මපදයේ මාතෘකාව සටහන් කරගත්තා, ඒ වගේම ධම්මපදයේ මූල බීජ ටික සම්පාදනය කරගත්තා. දැන් මේ ගාථා පාඩවල අර්ථ ටික සාකච්ඡා කරගෙන යනවා. සංකල්ප සිටීම නිමාවටපත් කරා. ධම්මපදය 10-11 පාඩම් දෙකම ඉවරයි පැත්තකින් තිබ්බා. ඒකට තමයි උත්සාහය තියෙන්න ඕනේ. උට්ටා උට්ටානවතෝ. දෙවැනි කාරණාව සතිමතෝ. සිහියෙන් කටයුතු කරන්න වෙනවා හැම තැනදීම. අපේ රටේ ගොඩක් අයට අපි දකින්නට හම් වෙන කාරණාවන් තියෙනවා. සමහර වෙලාවට ඒ අයගේ සිහි කල්පනාව විවිධ තැන්වලට ගිහිල්ලා එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්න ඕනේ. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියන එක තේරෙන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන එක තේරෙන්න ඕනේ. ඇවිදිනකොට ඇවිදිනවා කියන එක තේරෙන්න ඕනේ. හැබැයි මේ දේවල් වලින් පරිබාහිරට ගියපු සමාජයක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. පෙර දවස්වල වගේම අද දවසෙත් කාලය බොහොම ඉක්මනින් ගත වීගෙන යනවා. මෙතන කාරණා හතක් තියෙනවා. උත්සාහය, එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම, සුචිකම්මස්ස, පිරිසිදු ක්‍රියා ඇති බව. ඉතින් මේවට අදාළ කරන දිගු බොහෝයක් බොහොමයක් මා ඔබට මතක් කරන්නට පෙළගස්වගෙන ආවත් ඒවා මතක් කරන්න ඔක්කොම වෙලාව නෙවෙයි. එනිසා ඔබට ආරාධනා කරනවා මේ කාරණා හතෙන් සන්නද්ධ වෙලා කටයුතු කරන අපේ දරුවන්ගේ යසෝබි වඩ්ඩති, කීර්තිය වැඩි දියුණු භාවයට පත් වෙනවා කියලා. කොරෝනා පිළිබඳ ඉතිහාසයේ කියපු කතන්දරේ කියන්නම් කියලා බලාගෙන තමයි ආවේ. හැබැයි හොයලා බලන්න. කොරෝනාවල ඉතිහාසය කුම්භഘോഷක කතාවස්තුවෙන් බුදුහාමුදුරු ජීවමානාවදීදී ප්‍රකට වුණා. ඒ කාලයකට කිව්වේ අහිවාතක රෝගය කියලා. සර්ප විසත් එක්ක මේ අහි කියලා කියන්නේ සර්ප කියන කතන්දරේ. එතකොට අහිවාතක මේක හුලඟෙන් පැතිරුණා කියන වර්තමාන වෙනකොට මේ දේවල් යථාර්ථයක් බවට පත් වෙමින් තියෙනවානේ. ඉතින් කුම්භഘോഷක කතාවස්තුව ධනධාන්‍ය වලින් ආඩ්‍ය වුණත් නිහතමානී ජීවිත කොහොමද ගොඩනගා ගන්න කියලා කුම්භഘോഷක සිටුවරයාගේ කතා ප්‍රවෘත්තියෙන් කියනවා. විෂය නිර්දේශය ඇතුළෙත් දුවේ පුතේ පීරියඩ් දෙකකින් අපිට උගන්වන්න කියලා මේ ධම්මපද දේශනාව දෙනවා. හැබැයි මේවා අපි කැමති මාසයක් විතර අරගෙන මේ කතන්දරත් එක්ක ඔබේ ජීවිතයට ලං කරවන්න. කාලෙම අධිකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා ඔබට ආරාධනා කරනවා ගවේෂකයෝ බවට පත් වෙන්න, ටිකක් හොයලා බලන්න කුම්භഘോഷක කතාවස්තුව කොහොමද කියලා. සද්ධර්ම රත්නාවලියෙත් තියෙනවා, ධම්මපද අටුවාවෙත් තියෙනවා. මේ තැන් දෙකේදීම අපිට හොයාගන්න පුළුවන්. 11 ශ්‍රේණියේදී ධම්මපදයේ නැවතවතාවක් ගාථා ටිකක් හම්බ වෙනවා. මේ වගේ පහසු ගාථා ටික පසිකින් තියලා මා ඔබට ආමන්ත්‍රණය කරන්නට අවශ්‍ය කරනම ගාථා ටික සාකච්ඡා කරන්න කැමති. ඔබට 11 ශ්‍රේණියේ අක්කොච්චිමං අවදිමං සාමකාමී ජීවිතයකටනේ අපි අනිත් අයගෙන් පලිගන්න කැමතිනේ. එයා මට බැන්නා, අක්කොච්චි අවදි මට පහර දුන්නා, අජිනි මාව පරාජයට පත් කරා, අහාසි මා සතු දේවල් පැහැරගත්තා. මේ ටික හින්දානේ අපි ගැටුම් ඇති කරගන්නේ. මට බැන්නොත් මං දෙකක් බනින්න කැමති, මට ගැහුවොත් පොලියත් එක්ක දෙකක් තුනක් ගහන්න කැමති. අපි ඉවසීම කියන කාරණාවෙන් පැත්තකට වෙලා පලිගැනීම කියන කාරණාවෙන් සමහර වෙලාවට සමාජයත් ඒකට අපිට උනන්දු කරවනවා. එයාට බැන්නා, මට බැන්නා. ඒ බැන්නා කියන කාරණාවත් එක්ක එයා කැමති එක දෙගුණයකින් බැනපු කෙනාට දෙන්න, එයා කැමති තව හතර ගුණයකින් මට දෙන්න, මං කැමති එක අට ගුණයකින් දෙන්න. ඉවරයක් වෙන්නේ නැහැ මේ කතන්දරේ. නහි වේරේන වේරානි සම්මන්තීද කුදාචනං. තව ප්‍රවේශයකට යන්න පුළුවන් ඕන නම් එතනිමුත් අපිට. එනිසා වෛරය හිතේ තියාගන්න එපා, කවදාවත් ඒක සංසිඳෙන්නේ නැහැ. නිදාන කතාවේ හරි අපූරු කතාවක් තියෙනවා තුල්ලතිස්ස හාමුදුරුවන්ගේ. කියන්න වෙලා නැතිකමනේ තියෙන අවාසනාව. ඔබ හොයන්න, හරි රසවත් මේ දේවල්. ඒකේ අතීත කතාවේ ඉන්නවා තවුසු දෙන්නෙක් නාරද සහ දේවල කියලා. කොහොමද මිනිස්සුන්ගේ සංකල්ප තමන්ගේ මතේ වෙනස් කරගන්න කැමති වෙන්නේ නැත්තේ කොයි ආකාරද? ටිකක් හොයමු අපි. ඊළඟට අපිට හම්බ වෙනවා 11 පන්දිත් තවත් ලස්සන ගාථා දෙකක්. තංච කම්මං කතං සාදු යංකත්වා නානු තප්පති යස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස අසුමුකෝරෝදං විපාකං පටිසේවති. මම මේකේ දෙවැනි පද, තුන්වෙනි හතරවෙනි පද දෙක විතරක් ඔබට විග්‍රහ කරලා දෙන්නම්. මගේ රත්තරන් දුවේ පුතේ, ඔබ පුළුවන් නම් උත්සාහ කරන්න මේකත් ජීවිතාදර්ශයක් බවට පත් කරගන්න. හේතු කාරණාව තමයි යස අසුමුකෝරෝදං විපාකං පටිසේවති. කවදාහරි දවසක ඔබ කරපු දේ නිසා ඔබට අඬන්න වෙනවා නම් අන්නේ අඬන්න වෙන දේවල් කරන්න එපා කියලා අපි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරා. ඒකයි කියන්නේ යස අසුමුකෝරෝදං විපාකං පටිසේවති. කරපු දේවල් වලට ශෝක කරන්න වෙනවා නම් ඒ වගේ දේවල් කවදාවත් කරන්න එපා. එනිසා ඔබටත් ප්‍රතිඵල වෙනකොට අඬන්න වෙනවා නම් ඒ විදිහ අඬන ප්‍රතිඵලයකට දැම්ම තියා ලෑස්ති වෙන්න එපා. එනිසා ඔබ ඒ වෙනුවෙන් උත්සාහවන්ත වෙන්න. ජීවිත කතාව ඇතුලේ කොයි තැනකවත් අඬන්න ඉඩක් තියාගන්න එපා කරපු දේවල් නිසා. හැබැයි ඔබට පුළුවන්කමක් තියෙනවා නම් යස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. ප්‍රතිඵල හම්බ වෙනකොට සිනාමුසු මුහුණින් ඒ ප්‍රතිඵල පිළිබඳව, සැබවින්ම සිනාමුසු මුහුණින් ඒ ප්‍රතිඵල පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒ දේවල් පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න. මං කියන්නේ ධම්මපදයේ කියලා කියන්නේ තනිකර ජීවිතාදර්ශ සපයන පාඩමක්. එතනින් එහා පැත්තේ අපිට කියනවා සුකරාණි අසාධෝනි අත්තනු අහිතානිච යංවේ හිතංච සාධුංච තංවේ පරම දුක්කරං. දුවේපුතේ මේ ඔබ මම ගැනමනේ කියලා තියෙන්නේ. මොනවද කියලා තියෙන්නේ? සුකරාණි අසාධෝනි අත්තනු අහිතානිච. තමන්ට අවැඩ පිණිස පවතින දේවල් කරන එක හරි පහසුයි. යංවේ හිතංච සාධුංච තංවේ පරම දුක්කරං. තමන්ගේ යහපත පිණිස පවතින දේවල් කරන්න අමාරුයි කියලා මේ දේශනා කරන්න අපේ බුදුහාමුදුරුව. සුකරාණි අසාධුනි දේවදත්ත හාමුදුරුව අරබයා තමයි මේ ගාතාව දේශනා කරන්නේ. මං එකයි ඔබට ආරාධනා කරේ මේ කතන්දර ටික හොයාගෙන යන්න කියලා. මේ අපි ගැන නෙවෙයිද කිව්වේ කියලා බලන්නකෝ. පොතක් අරගෙන පාඩම් කරන්න ගියහම කොයි තරම්නම් අමාරුද, විනාඩි 5ක් පොතට අවධානය යොමු කරන්න, පාඩමට අවධානය යොමු කරන්න, අපේ අනාගත ලෝකේ හදාගන්න උත්සාහවන්ත වෙන්න කොයි තරම්නම් අපි බැට කනවද, පොර කනවද, උත්සාහ කරනවද? හැබැයි හරි අමාරුයි. සුකරාණි අසාධෝනේ අත්තනෝ අහිතානිච. හැබැයි ඔබ කල්පනා කරන්නකෝ, අන්තර්ජාලේ සැරිසරන්න, මොහුණු පොතේ සැරිසරන්න, ටීවී එක දිහා බලාගෙන ඉන්න, චිත්‍රපටියක් නරඹන්න, කොයි තරම්නම් පහසුවෙන් ඔබ කට අයාගෙන බලාගෙන ඉන්නවද? කන්න අවශ්‍ය කරන්නේත් නැහැ, බොන්න අවශ්‍ය කරන්නේත් නැහැ, නිින්ද අවශ්‍ය කරන්නේත් නැහැ. අපිට අයහපත පිණිස පවතින දේවල් අපි හරි පහසුවෙන් කරගන්නවා. හැබැයි යං වේ හිතංච සාධංච තං වේ පරම දුක්ඛරං. අපේ යහපත පිණිස පවතින දේවල් කරන්න අපිට පුදුමාකාර අමාරුවක්. අවසාන විනාඩියේදී අවසන් ගාථාවටයි අපි අවධානය යොමු කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති, අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති, සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසෝදේ. මේ ජීවිතවල අයිතිකාරයෝ අල්ලපු ගෙදර කෙනාවත් වෙන කවුරුත් නෙවෙයි, අපි අපිමයි. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති, තමන් කරන දේවල් නිසා තමයි තමන්ට පසුතැවෙන්න වෙනවනම් අපිරිසිදු වෙනවනම් අපිරිසිදු වෙන්න සිද්ධ වෙන්නේ. අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති, තමන් අයහපතින් වැළකුණොත් ඒ පිළිබඳ සතුට තියෙන්නේ තමන්ටමයි. එනිසා සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසෝදේ. අපි පිළිබඳව වගකීම වෙන කාටවත් බාර දෙන සූදානම් වෙන්න එපා. ඒ වගකීමේ හිමිකාරයා අපි අපිමයි. එනිසා මගේ රත්තරන් දුවේ පුතේ, අපි නැවත දවසක හමුවනතුරු ඔබට ආරාධනා කරනවා. මා හිතන්නේ වෙනස් වූ ප්‍රතිඵලයකට මේ ජීවිත කතාවේ වෙනස් වූ පරිච්ඡේදයක් ලියාගන්න හොඳ පාඩමක් අද දවසේදී ඔබේ දෙසමන් අභිමුවට අපි රැගෙනාවේ. එනිසා ආරාධනා කරනවා, ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත උනේ නාම මාත්‍රිකව නෙවෙයි, ඒ සැබවින්ම ජීවිතාලෝකයේ සම්පාදනය කරන අපූරු ධර්මදේශනාවක්. ඔබට තෙරුවන් සරණයි.